කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන අංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථා ප්‍රකාරව මා විසින් 2025 මාර්තු 20 දින දේශීය ආදායම් සංශෝධන නැමැති පනත් කෙටුම් පතෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදන අංක 2 පාර්ලිමේන්තුව විසින් 2025 මාර්තු 19 වෙනි දින සම්මත කරන ලද යෝජනා සහ 2025 මාර්තු 20 වෙනි දින තේරීම් කාරක සභාවේ අනුමැතිය ප්‍රකාරව දසනි පාර්ලිමේන්තුවේ පළවෙනි සභාවාරයේ සේවය කිරීම සඳහා පහත සඳහන් විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාවල සහ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවලට නම් කර ලද සමාජික මන්ත්‍රීවරයන්ගේ නාම ලේඛනය භාෂාත්‍රයෙන්ම මම සභාගත කරමි. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, ගෘහ්‍ය කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, උසස් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් සහ වාරි මාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාර කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ධීවර ජලජ සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සහයබල ගැන්වීමේ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව, බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව. නිවේදන අංක 3 පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 111 හි විධිවිධාන සහ 2025 මාර්තු 17 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ජී.ජී. පන්නම්බල මහතා, ගරු ශානික්‍යන් ප්‍රාසමාණික මහතා, ගරු එම්.කේ.එම්. අස්ලම් මහතා, ගරු වෛද්‍ය නජීත් ඉන්දික මහතා, ගරු නීතිජ්ජ තුසාරි ජයසිංහ මහත්මිය, ගරු වෛද්‍ය සෙල්ලතම්බි තිලකනන්දන් මහතා, ගරු ධර්මප්‍රිය විජේසිංහ මහතා, ගරු චන්දන සූර්යාරච්චි මහතා, ගරු මේජර් ජෙනරාල් විශ්‍රාමික ජී.ඩී. සූර්යබණ්ඩාර මහතා. නිවේදන අංක 4 ආර්ථික අර්බුදයෙන් පසු දරිද්‍රතාවයේ වෙනස් වීම යන මෑයින් සීරුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සංවිධානය කර ඇති සම්මන්ත්‍රණයක් 2025 මාර්තු 21 වෙනි සිකුරාදා, එනම් අද දින පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 5 පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට හැකි බව දැනුම් දෙමි. නිවේදනාංක 5 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2025 මාර්තු 21 සිකුරාදා, එනම් අද දින පූර්ව භාග 11ට කාමර අංක කාරක සභා කාමර අංක දෙකෙහිදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සාමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය.
ගරු කථානායකතුමනි, ගරු අගමැතිතුමිය වෙනුවෙන් මම ඉදිරිපත් කරන දොන්රබල් ස්පීකර්, I present the annual report of the Vocational Training Authority of Sri Lanka for the year 2023. I move that this report be referred to the Sectoral Oversight Committee on Education, Manpower and Human Capital.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා.
ගරු කථානායකතුමනි, කොළඹ 5 කිරුළපන ශ්‍රී සිද්ධාර්ථ පාර අංක 60 සී දරණ ස්ථානයෙහි පදිංචි සුමංගල රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පැත්සමක් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත් කුමාර මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජේ චන්ද්‍රමූර්ති මහතා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලපිටිය මහතා.
ගරු කථානායකතුමනි, දේවාලයගම ජීවාන බෙරුවල බී 16 MD දරණ ස්ථානයේ පදිංචි TMS තෙන්නකෝන් මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසල් මහතා පෙස්සම් 3යි.
Honorable Speaker, I present a petition received from Mr. G. Godagayo, number 184/1, Edirisinghe Singh Mahavatta, Pithalampittiya, Galle. Second one, a petition received from Mrs. P.R. Malani Sanaviratna of number 421, Nimbulugamuva, Madavala. And a petition received from Mrs. W.M. Lalita Kumari Hami of number 398/7, Sanju Ujana, Naivala Road, Udagampala, Gambaha.
Pessam Mahajana Pessam Pilimanta Karak Sabhavata Yamukarun Lebe. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය ආයක 2024 ජනාධිපතිවරණයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 වර්ෂයට අදාළ වාර්ෂික මුදල් නෝට්ටු 2024 10 මස 20 වන දින ලබා දෙන ලද අතර ඊට අදාළ තොග කිසිවක් මෙතෙක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී නොමැත. ඒ අනුව 2024 වර්ෂයේ ජනාධිපතිවරණයේ සිට මේ දක්වා මුද්‍රණය කරන ලද ප්‍රමාණය 0.2 අදාළ නොවේ, Roman 3 අදාළ නොවේ, Roman 4 අදාළ නොවේ. නමුත් සාමාන්‍යයෙන් මුදල් මුද්‍රණය කිරීමට ඇනෝම් කිරීමට හේතුවක් ලෙස 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 44 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය මහ බැංකුව සතුය. මහ බැංකු පනතේ 52 වන වගන්තිය ප්‍රකාරව සංසරණය සඳහා කවර හෝ හේතුවක් නිසා යෝග්‍ය නොවන සියලුම ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි මහ බැංකුව විසින් සංසරණයෙන් ඉවත් කරනු ලැබිය යුතු අතර ප්‍රායෝගිකව හැකි ඉක්මනින් සහ පාලක මණ්ඩලය විසින් තත්කාර්ය සම්බන්ධයෙන් සාදනු ලබන රීතිවලට යටත්ව ඒ මුදල් නෝට්ටු සහ කාසි වෙනුවට භාවිතයට සුදුසු යෝග්‍ය ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි හුවමාරු කිරීම මගින් ප්‍රතියෝගණය කරනු ලැබිය යුතුය. තවද මහ බැංකු පනතේ 54 වන වගන්තිය ප්‍රකාරව ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි සැපයුම නිතිපතා පවත්වාගෙන යාම තහවුරු කිරීම පිණිස මහ බැංකුව විසින් ව්‍යවහාර මුදල් තොග ඇතිකර පරිපාලනය කරනු ලැබිය යුතුය. මහජන ඉල්ලීම් සපුරාලීමට සහ නිසි ගුණාත්මක බවින් යුතු නෝට්ටු සහ කාසි අවශ්‍යතා ප්‍රමාණයෙන් පවත්වා ගැනීම තහවුරු කිරීමේ ව්‍යස්ථාපිත වගකීම සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු මුද්‍රණය සහ කාසි නිකුත් කිරීම සිදු කරනු ලැබේ. පස්වෙනි කොටස මහබැංකු පනතේ 44 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාව තුළ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අයිතිය සහ අධිකාරී බලය මහබැංකුව සතුව. මහබැංකු පනතේ 50 වගන්තිය ප්‍රකාරව ව්‍යවහාර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සහ කාසි නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සිටින වෙනත් යම් තැනැත්තෙකු සමග ගිවිසුම් වලට ඇතුළත් වීමට මහබැංකුවට අධිකාරී බලය තිබිය යුතුය. ඒ අනුව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ සහ කාසි නිකුත් කිරීමේ ඇනුම් කිරීමේ සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ පාලක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. 6 ප්‍රශ්නය. මහබැංකු පනතේ 47(1) වගන්තිය ප්‍රකාරව මහබැංකුව විසින් නිකුත් කරන ලද සියලුම ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි ඕනෑම වටිනාකමක් ගෙවීම සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් පවති. එමෙන්ම මහබැංකු පනතේ 47(2) වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකාවේ වාසිකයන් අතර සිදුකරන හෝ පියවනු ලබන යම් ගනුදෙනුවක් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ කාර්ය සඳහා මහබැංකුව විසින් අන්‍යාකාරයෙන් බලය ලබා දී ඇත්නම් මිස ශ්‍රී ලංකා රුපියල් වලින්ම සිදු කළ යුතුය. ඒ අනුව උක්ත ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනවලට අනුකූලව දේශීය ගනුදෙනු සඳහා වන මහජන සපයුම සපුරාලීම සඳහා ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි භාවිතා කරනු ලැබේ. A1 ඔව් ශ්‍රී ලංකා මහබැංකුවේ ව්‍යවස්ථාපිත වගකීම ඉටු කරමින් ව්‍යවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම මත පදනම්ව අනාගතයේදීද ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි පිළියෙල කර සුද් නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. A2 ශ්‍රී ලංකා මහබැංකුව විසින් සිදු කරන ලබන අකණ්ඩ ඉල්ලුම් පුරෝකථනය ඩිමාන්ඩ් ෆෝකාස්ට් තක්සේරු කිරීම මත එසේ අවශ්‍ය කරන මුදල් නෝට්ටු ප්‍රමාණය හා කාසි ප්‍රමාණය නිකුත් කිරීම සඳහා වාර්ෂික හෝ අර්ධවාර්ෂික පදනම මත ඇනවුම් ලබා දෙනු ඇත. ඈ පැන නොනගී.
කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන් දේශීය වශයෙන් ඔබතුමාලා මේ 2025 මාර්තු 5 වෙනි විට ලබාගෙන තිබෙනවා. මං හිතන්නේ රුපියල් බිලියන 3,775 භාණ්ඩාගාර බිල්පත් ලෙසත් රුපියල් බිලියන විශේෂයෙන්ම ණයවලින් රුපියල් බිලියන 1,063 භාණ්ඩාගාර බිල්පත්, ඒ වගේම භාණ්ඩාගාර බඳුම් කර ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මුල් අරමුදලෙන් ඒ වගේම සම්වර්ධන ආසියානු සම්වර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 1,084 මේ විදිහට ගත්තම අරගෙන තිබෙනවා. අත වශයෙන් රුපියල් බිලියන 5,156 විතර ප්‍රමාණයක්. ඒ කියන්නේ කෝටි වලින් ගත්තොත් කෝටි 5,15,600ක්. මම අහන්න කැමතියි ඔබතුමාලගේ මේ අරගෙන තිබෙන ණය පාවිච්චි කරලා තිබෙන්නේ මොනවටද කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද
කියලා. ගරු කතානායකතුමනි, මේ ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්නයට අදාළව අතුරු ප්‍රශ්න යොමු කරනවා නම් හොඳයි. මේ අත ඉදිරිපත් කළා තියෙන ප්‍රශ්නය තියෙන්නේ කාසිනා සහ නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන්. නමුත් ඔබතුමාගේ දැනගැනීම පිණිස මම ඒකට උත්තරයක් දෙන්නම්. සාමාන්‍යයෙන් රජයේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා මෙතෙක් ලබාගෙන තියෙන විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි ණය පියවීම සඳහා වර්තමාන රජය ඉතාමත් කාර්යක්ෂමව අරපිරිමැස්බෙන් රටේ ජනතාවගේ මුදල් පරිහරණයට කරමින් අවශ්‍ය දේවල් වලට නිසි වෙලාවට යොදවමින් සහ නිසි ආයෝජනමෙන් කරන නිසා අපේ වෙළඳපොළට පැමිණ ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු වෙලා තියෙනවා. ඒ අඩුවීමට සාපේක්ෂව අපිට පේනවා රටේ බැංකු පොලි අනුපාතයත් පහළ ගිහිල්ලා තියෙනවා. ඒ අනුව ඔබතුමාගේ අහපු ප්‍රශ්නයට සවිස්තර විස්තරයක් අවශ්‍ය නම් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් යොමු කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.
දෙවන අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, මම දැක්ක විශේෂයෙන්ම මේ booking.com එක සම්බන්ධව අපේ විතේරත්නතුමා කියලා තිබුණ ප්‍රකාශයක්. විශේෂයෙන්ම booking.com එක ලංකාවෙන් ඉවත් විය යුතුයි, නැත්නම් ඔවුන්ගේ ටැක්ස් ඉවත් නැත්නම් ඒක කළ යුතුයි කියලා දාලා තිබුණා ප්‍රකාශයක්. මම කියන්න කැමතියි ලංකාවේ 40% සංචාරකයෝ එන්නේ booking.com එක හරහා. ඉතින් මේ වගේ ප්‍රකාශයක් තුළ අත වශයෙන් එහෙම තවම ඔබතුමාලා වැඩපිළිවෙලක් හදලා නැහැ. මේ වගේ වට ටැක්ස් එකක් ආදායමක් එකතු කරගන්න වැඩපිළිල. එනිසා රට එහෙම නීතියක් නෑ. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රකාශයක් කිරීම තුළ ඇත්ත වශයෙන් අපිට දැන් විශාල ප්‍රශ්න ගන්නවකට ඇවිල්ලා තිනවා. විශේෂයෙන් ඩොලර් බිලියන 2900ක් විතර එන්නේ විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයෙන් USA වලින්. එතකොට මේකත් එක්ක මේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ ජනාධිපතිවරයෙකුට තව අවස්ථාවක් දෙන්න තමයි මේ හදන්නේ එක පැත්තකින්. මේ වගේ ප්‍රකාශ තුලින් මම අහන්න කැමතියි ඔබතුමාලා මේ ප්‍රකාශය මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලාද මේක කියලා දිනේ නැත්නම් නිකම්ම මේ
ගරු.com
එකේ ලොක් කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද කියලා කරුණාකරලා අපිට කියන්න.
ගරු ජයශ්‍රී මන්ත්‍රීතුමා
මන්ත්‍රී
ඔබතුමා ප්‍රශ්නයක් අහනවානේ. මේ නෑ මේ ප්‍රශ්නේදී අතුරු ප්‍රශ්න අහද්දී ඒ මුල් ප්‍රශ්නෙට අදාළ වෙන ප්‍රශ්නයක් තමයි අසීත්තේ. බලන්නකෝ ගරු මන්ත්‍රීතුමා, ඒ දැන් ඔබතුමා මේ මුදල් නෝට්ටු ගැන අහනකොට දැන් ඊට පස්සේ වෙන දෙයක් ගැන අහනවා. පළවෙනි අහන කරුණාකර මේ හොඳටම මේ කාරණා තේරුම් ගන්න. ඔබ ප්‍රශ්නයක් අහුවට පස්සේ ප්‍රශ්නේ අතුරු ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්නේ ඒ අදාළ ප්‍රශ්නේ. කරුණාකර ස්ථාවර නියෝග කියවන්නකෝ ගරු මන්ත්‍රීතුමා.
අපි දැන් මේ අවුරුදු ගාණක් තිස්සේ අපි කතා කරලා කරන කාරණයක් තියෙනවා
සාමාන්‍යයෙන්.
මට පොඩ්ඩක් කියන්න දෙන්න.
ගරු
මන්ත්‍රීතුමා අගමැ සාමාන්‍යයෙන් ඇමතුමා කැමැත්ත දක්වනවා නම් අපිට අහන්න පුළුවන්. මුදල් අමාත්‍යාංශයේ තියෙන කරුණු සම්බන්ධව ඔබතුමා සීමා කරන්න යන්න එපා. ඒක ඇමතුමාට පුළුවන්. ඇමතුමා කැමති නම් ඒකට උත්තර දෙන්න. එතුමා දැන් පළවෙනි එකට කිව්වා වෙනත් ප්‍රශ්නයක් විදිහට මේක අහන්න කියලා. මම ඒක පිළිතුරු දුන්නා. දෙවෙනි එක එතුමා අහනවා නම් ඒ විදිහටම මම ඒකට උත්තර දෙන්නම්.
ගරු අමාත්‍යතුමා,
අතනායකතුමනි, මේ ප්‍රශ්නේ කිසිසේත් මේ සාකච්ඡා කරපු ප්‍රශ්නෙට අදාළ නැහැ. එතුමාට ඒක අවශ්‍ය නම් වෙනම ප්‍රශ්නයක් විදිහට
ගරු
මාත්‍යවරයාට ඉදිරිපත්
කරනවා. ගරු නියෝජ්‍යමත්තුමා, ගරු අමාත්‍යතුමා,
මම කරන්න කියලා නියෝග දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද මන්ත්‍රීවරයෙකුට අපි කාට හරි මේ පාර්ලිමේන්තුවේ? මම දන්න සම්ප්‍රදාය අනුව කොහෙත්ම
නැහැ.
කථානායකතුමාගෙන් කරුණු පැහැදිලි කර ගැනීමක් කරන්න පුළුවන් ඕන කෙනෙක්ගෙන්. කථානායකතුමාට නියෝග දෙන්න කාටවත් අයිතියක්
නැහැ. ගරු
මේ කථානායකතුමාගේ ගෞරවය ගැන අපේ පාර්ලිමේන්තුවේ ගෞරවය.
ඒක
ආරක්ෂා කරන කවුරු බඳලා ඉන්නවා. මොකද්ද මේ විහිළු හැමදාම?
නෑ ගරු මන්ත්‍රීතුමා.
දැන් ගරු කථානායකතුමා
ප්‍රශ්නය.
මම ඔබතුමාට නියෝග දෙන්න ආවේ නැහැ.
හරි ඔබතුමා ප්‍රශ්නය.
මම පැහැදිලිව මම ඔබතුමාට නියෝග දෙන්න ආවේ නැහැ.
හරි
ඒ නියෝග දෙන්න එන කට්ටිය ඉන්නේ ඒ පැත්තේ. හරි එත ඒක යාට කියන්න කියන්නේ.
හරි
මම ඔබතුමා නියෝග දෙන්න ආවේ නැහැ. මම කිව්වේ සාමාන්‍ය අපි මේ මෙතුමල්ල මේ ඇති වෙන්න ප්‍රශ්න ආපු කට්ටිය මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්ගෙන් උදේ ඉඳන් රැ වෙනකල් දැන් විතරයි ඒගොල්ලන්ට මේ ආණ්ඩුවට ආපුවම තේරලා තියෙන්නේ. වෙනදා ඔබතුමාලා අහන්නේ නැද්ද ප්‍රශ්න? මට කියන්නකෝ. හරියටම ඇහුවද? අනේ මේ ඔබතුමා ආණ්ඩුව ගත්තාම තමයි ආණ්ඩුවේ අමාරු තේරෙන්නේ. වෙනදා මිනිස්සුව මරන්න හදනවා.
ගරු මන්ත්‍රීතුමා 33 අහගන්න. ගරු මන්ත්‍රීතුමා අහගන්න. ගරු මන්ත්‍රීතුමා මේක මේ ගරු මන්ත්‍ර මේක අහගන්න. එසේ වුවද මෙම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නේ ඇතුළත් වන කාරණා මතු කරනු ලැබිය නොලැබිය යුතු අතර වාතික පිළිතුරු පැනනගෙන යම්කිසි කාරණාවක් වඩා පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් තිබිය යුත්තේ කියලා කාරණාවක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමා, හරි. ගරු නලින් බණ්ඩාර ජයමා මන්ත්‍රීතුමා, කර්මාන්ත සහ ව්‍යවසායගත සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, A1 2013 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද මෙඩිකල් ටර්මිනේෂන් ඔෆ් ප්‍රෙග්නන්සි සම්බන්ධ යෝජනාව මගින් වෛද්‍ය හේතුන් මත ගර්භණීභාවය අවසන් කිරීම සඳහා දන්නේ සංග්‍රහය දැනට පවතින විධි විධාන පුළුල් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ අනුව එවකට සිටි අධිකරණ අමාත්‍යවරයා විසින් ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර කැබිනට් මණ්ඩලය විසින් 2017/17 දින හිටපු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති නිරීක්ෂණවලට යටත්ව ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත. එකී නිරීක්ෂණවල සඳහන් වන්නේ යෝජිත පළාත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙනෙන්නේ නම් ඊට පෙර අදාළ ආගමික නායකයන් සමග සාකච්ඡා කළ යුතු බවයි. ඒ අනුව ආගමික නායකයන් සමග පැවති සාකච්ඡාවන්දී බහුතරය ඊට විරුද්ධ වීම මත 2017 වර්ෂයේ එකී ප්‍රයත්නය අසාර්ථක වී ඇත. ඉන් අනතුරුව නැවත 2022 වර්ෂයේදී මේ සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර එහිදී 1995 වර්ෂයේදී හා 2017 වර්ෂයේදී මෙම නීතිය සමාජගත කිරීම දරලද ප්‍රයත්නයක් සහ එම ප්‍රයත්නයන් සාර්ථක වී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කරලදී. තවද මෙම සාකච්ඡාවේ නැවතත් වෛද්‍ය හේතුන් මත ගර්භණීභාවය අවසන් කිරීම සම්බන්ධ දැනට පවතින විධි විධාන පුළුල් කිරීම සම්බන්ධව නීති හඳුන්වා දීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති අතර එලෙස පුළුල් කිරීමෙන් වන සමාජීය බලපෑම් සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර ඇත. තවද එලෙස පුළුල් කළ හැකි අවස්ථාන් විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාවයේදීම සාකච්ඡාවලදී අධ්‍යයනය යොමු කර ඇත. එමෙන්ම මෙම නීතිය පුළුල් කිරීමෙන් සිදුවන සමාජීය බලපෑම සාධාරණීකරණය කිරීම සඳහා අදාළ වන දත්ත හා නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත. මෙම යෝජනාව වරින් වර පැවති රජයන් නීතියට හඳුන්වා දීමට ගත් උත්සාහය විවිධ ආගමික නායකයන් හා සමාජයෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් අසාර්ථක වී ඇති බව පිළිගත යුතුය. මෙම නීතියක් ගෙන ඒ පුළුල් ජනතා කතිකාවක් තුළ ඉදිරිපත් කිරීම කළ යුතු බවද නිරීක්ෂණය කරමි. මෙකී නිර්දේශ 2012දී එවකට පැවති නීති කමිෂන් සභා වාර්තාවක් මත පදනම් වෙති අතර වර්තමානයේ වෙනත් රටවල නීති හා අන්තර්ජාතික පිළිගත් ක්‍රමවේදයන්ගෙන් වෙනස් වීම තිබිය හැකිය. එබැවින් මේ සම්බන්ධ නැවත නීති කමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමටත් ඒ අනුව ඉදිරිපියවර ගැනීමටත් අපේක්ෂා කෙරේ. රෝම ඉලක්කම් දෙක පුරාවසර 30ක කාලයක් තුළ විවිධ අවස්ථාවන්දී මෙම නීති සමාජගත කිරීමට දරන ප්‍රයත්නයන් ව්‍යර්ථ වී ඇති පසුබිමක නැවත මෙම සංවේදී නීති රාමුව අප ජීවත් වන සමාජයට හඳුන්වා දීමට ගන් ලබන ප්‍රයත්නය සමාජීය ප්‍රතිරෝධය අවමන පරිදි පුළුල්ව විශ්ලේෂණය කොට හඳුන්වා දීමේ අවශ්‍යතාවය පෙන්වා දෙමි. ආයන්න අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, වෛද්‍ය හේතු මත ඉතා බරපතල විකෘති භාවයන් වලට කලලයේ පත්වලා තියෙන අවස්ථාවක ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සනාථ වුණු අවස්ථාවක මෙවැනි ඒ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ කාලයක් සාකච්ඡා වෙනවා. ඔබතුමා කිව්ව ඉතිහාසය හරි. ඒ වගේම මේ පහුගිය මැතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මෙම කාරණය ඔබතුමාලා ඇතුළත් කරලා තිබුණා. ඒක ඉතාම නිවැරදි, ඒක කළ යුතු දෙයක්. එතකොට සාමාන්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කරන්නේ කරන්න. ඒතර ජනතාව දැන් 3-2 අනුමත කරලා තියෙනවා. එතකොට විධායක ජනාධිපතිවරයෙකුත් මේ ප්‍රතිපත්ති මාලාව මත පත් කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය සිහිබුද්ධිය තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා මේ සරල කාරණා නෙමෙයි, බරපතල කලලයේ බරපතල ලෙස විකෘති වුණු බවට වෛද්‍යවරුන් විසින් සනාථ කළ පසු හරි ඒ සම්බන්ධව ගත යුතු පියවර කුමක්ද කියන එක. ලෝකේ හැම ශිෂ්ටාචාර තියෙන රටවල මේ සම්බන්ධව පියවර අරගෙන තියෙනවා. එතකොට අපි මෙතන මම ඔබතුමාගේ සංවේදී බව පිළිබඳ කාරණේ අපි මේ ප්‍රශ්නේ යොමු කරනකොටත් මම දන්නවා, මේ ප්‍රශ්නය යොමු කරන එක ප්‍රශ්නයක් බවත් මම දන්නවා, ඔබතුමාටත් උත්තර දෙන එකත් ප්‍රශ්නයක් බවම දන්නවා. හැබැයි මේ මෙතරම් ශක්තිමත් ආණ්ඩුවක් ඔබතුමා කියන ආකාරයට මේ බොහොම මේ වගේ ආණ්ඩුවක් ඉතිහාසෙම තිබුණේ නැහැ. එතකොට දැන් මේ තරම් ශක්තිමත් ආණ්ඩුවක් තිබිලා ආපෞසරයක් වටේ යවන්නේ නැතුව අපි නිර්භීතව පක්ෂ විපක්ෂ ભેදයක් නැතුව මේ වස්ථාදායකය මේ සම්බන්ධව මේ ලෝකයේ පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව මේ නීති සම්මත කරමු. මේක මේව ගැන තවදුරටත් මේ හතර වටේ විමසන්නේ නැනේ මේ කරන්නදී. ඒ නිසා මේ ඔය කියන තමන්ට මේ ප්‍රශ්න අදාළ නොවන හුදු තමන්ගේ මතවාදයන් තුල පමණක් ඉන්න පුද්ගලයන් හෝ කණ්ඩායම් වල මතයට වඩා මේ ශිෂ්ටාචාරය තුල දැනට ක්‍රියාත්මක වන අපි ප්‍රායෝගික ජීවිතයේ භාවිතය තුල මුහුණ දෙන මේ කාරණා පිළිබඳව මීට වඩා ඍජුව සහ නිර්භීතව පියවර ගත යුතු තියෙන නැත්නම් අවසාන වෙන්නේ නැවතවරක් මේ අවුරුදු පහත් අවසානයේදීත් මේ වැඩේ කරෙන්නේ නැහැ. මේ පිළිබඳව මම ඇමතිකම් දරපු ආණ්ඩුවත් උත්සාහ කරා, අසමත් වුණා. ඊට කලින් තිබුණු ආණ්ඩුවත් උත්සාහ කරා, අසමත් වුණා. හැබැයි මේක කළ යුතු දෙයක්. මේ රටේ මේ ශිෂ්ට සමාජයක් පිළිබඳ විශ්වාස කරන, වෛද්‍ය විද්‍යාව විශ්වාස කරන, මේ විද්‍යාව මත පදනම් වෙලා තීරණ ගන්න සමාජයක අනිවාර්යයෙන්ම තිබිය යුතු සංශෝධනයක් මේ සංශෝධනය. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලා හිටින්නේ මේ ශක්තිමත් ආණ්ඩුව ඇතුළේ අපි මේ පියවර කඩිනමින් ගන්නට ඔබතුමා කටයුතු කළ යුතු තියෙනවා. මගේ ප්‍රශ්නේ තමයි ඇයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දානකොටම දන්නවනේ මේක කරන්න කියලා? තොර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිතාම නිශ්චිතව 2012 දැන් මම මේ 2012 සඳහන් කිරීම හරි වැදගත් උබද. මොකද 2012 තමයි මේ පිළිබඳ සවිස්තරාත්මකව මේ ප්‍රශ්නේ ආවේ. එතකොට ඒ විස්තරාත්මක වார்த்தාවක් ඉදිරිපත් වුණා. එතකොට 2012 විස්තරාත්මක වார்த்தාව ඔබතුමාලගේ ප්‍රතිපත්ති සම්පාදනයේ ජනාධිපතිවරණයේ අවධානය යොමු කරලා
ජනතාවයක ඉහළින්ම අනුමත කරලා තීද්දි තවදුරටත් වට යන්නෙමුකෝ.
ස්තුතියි අජිත් පෙරේරා මන්ත්‍රීතුමනි. ඒ ප්‍රශ්නයත් ඉතා වැදගත්. ඒ වගේම ඔබ මෙම පනතර දක්වන සහයෝගය ගොඩක් අගේ කොට සලකනවා. මොකද ඒක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන දෙයක්. අපි පැහැදිලි කරේ ගරු මන්ත්‍රීතුමනි, මේක වටේ යනවා හෝ නොකරින්න හදනවා නෙමෙයි. නමුත් යමක් ක්‍රියාත්මක කිරීමේදී ක්‍රමවේදයක් තියෙනවා. ඒක අමතිවරයට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම පැහැදිලිව කියනවා, තව අවුරුදු 4 අපේ රජයට තියෙනවා. මේ වැඩේ කරන්න අපිට අවුරුදු 4 අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒක කිරීමේදී ගත යුතු පියවර තියෙනවා. අන්න ඒව ගනිමින් ඉන්නවා කියලායි කියන්නේ. එහෙම නැතුව නොකර ඉන්නවා කියලා කියන්නේ නැහැ. මට සෑහෙන විශ්වාසයයි ඔබතුමාගේ ඒ දක්වන සහයෝගයත් එක්ක අපිට මේක සාර්ථක කරගන්න පුළුවන්. ඒ හින්දා මේක ප්‍රතිවත්ති ප්‍රකාශයේ තියෙනවා. ඔව්, අපි කරනවා. නමුත් ඒක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව තමයි ගරු මන්ත්‍රීතුමනිමා කිව්වේ. එහෙම නැතුව වටේ යෑමක් නෙමෙයි. මම ඉතා විශේෂයෙන්ම ස්තුතිවන්තනේ දක්වපු සහයෝගයට. මේක කඩිනමින් අපි කරලා ඔබතුමාටත් මේ අසභාවත් දැනුවත් කරන්න පුළුවන්. මේක අපි ගොඩක් අදින්නේ
නැහැ. අමතුමනි, දැන් මේ හා සම්බන්ධව අද වෙනතුරු ඔබතුමාගේ අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර මොනවාද?
විසුති, මේ සම්බන්ධයෙන් සහ තවත් අනපනත් නීති 60 ගානකට අධික ප්‍රමාණයක් අපි අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒතර මේ සියල්ල මේ අධ්‍යයනය කරලා ලයිස්තුවේ පවතින්නේ. දැන් මේවට ක්‍රමවේදයන් හදන එක තමයි අපි කරන්නේ. ඔබතුමා ගරුපේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් කලින් මේකට අවශ්‍ය ලෝ කොමිෂන් එකට මේක දාන්න ඕනේ කියන තීන්දුව අපි ගත්තා. ඉතින් ඒක නිසා මේ මාස 4 කරන්න පුළුවන් වුණේ ඒ ටික විතරයි. නමුත් මා තරයේ කියනවා, තව අවුරුදු 4 අපිට තියෙන නිසා ඔබතුමාට අවුරුදු 4 අවසානයේදී අපි මේක නොකරොත් අපි විවේචනෙල්ල කරන්න හැකියාව තියෙනවා. නමුත් අර මං කලින් කිව්වා වාගේ මේක කරන ක්‍රමවේදය හොයා ගැනීම සහ ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම මිසක්කා මේක නොකර ඉන්න හදනව නෙමෙයි. මොකද ප්‍රතිපත්ති ප්‍රකාශය දානේ අපි කරන නිසා. බොහොම ස්තුතියි.
ගරු නීතිඥ රවුෆ් හකීම් මන්ත්‍රීතුමා, කෘෂිකර්ම, පස්සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු කථානායකතුමනි, කෘෂිකර්ම ඇමතුමා වෙනුවෙන් සතියක් කල් විලාස.
ගරු රවි කරුණානායක මන්ත්‍රීතුමා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, වාචික ප්‍රශ්න පිළිතුරු සැපයීම සඳහා සති 2 කාලයක් ඉල්ලා සිටිනවා. ස්තුතියි.
දෙවෙනි වටය ගරු නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා, කර්මාන්ත සහ විවසාකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කථානායකතුමනි, නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා වෙනුවෙන් කර්මාන්ත හා විවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් අහනවා.
සතියක් කලින් නෝ